එක පඳුරෙන් ලී සයක් කපාගෙන එක උස ඇති සදෙනෙක් තෝරාගෙන ගුරුන් අතට දීලි බෙදවාගෙන අපි
දැන් මේකෙදි අපිත් කෙලමුලි දෙපිල සැදීගෙන ඒ වගේම එක පඳුරෙන් ලීසයක් කපාගෙන එක උස ඇති සදෙනෙක් තෝරාගෙන දැන් මේ කවිය තුලින්ම කියවෙනවා මේක තනියෙන් නෙවෙයි නටන්නේ කීප දෙනෙක් එකතු වෙලා නටන්නේ බව. දැන් ගොඩක් අවස්ථාවලදී අපිට ගැමි නැටුම්හි අන්තර්ගත ගායනාවලින් ඔප්පු වෙනවා මෙම ගායනා වල අන්තර්ගත සමහර වචන වලින් වල්ලි ලඳුන් හනි හනිකට එන්නේ කියන වගේ කොටස් වලින් ඔප්පු වෙනවා සමූහයක් වශයෙන් තමයි මේව නැටුවේ කියලා. කොතනක දිවත් අපිට තනියෙන් නැටු බවට මේ ගැමි නැටුම්හි අන්තර්ගත ගායනා වල තොරතුරු ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරමු තවත් සුවිශේෂ ලක්ෂණයක් වන ගැමි නැටුමේ එමකම කියන එක ගැන. එමකම කියලා කියන්නේ දුවේ පුතේ ඊටම ආවේනික බව කියන එක. ඒ කියන්නේ ගැමි නැටුම් වල ගැමි නැටුමෙන් ගැමි නැටුමට ආවේනික ලක්ෂණ තියෙනවා. දැන් අපි හිතමුකෝ කලගිරි නැටුම කියලා. කලගිරි නැටුමේ කලයේ උකුලේ තබාගෙන යන ආකාරය, දිය නාන ආකාරය, ඒ වගේම විවිධ ක්‍රියාකාරකම් කරන ආකාරය කලගෙඩිය නැටුමටම අදාළව ඉදිරිපත් කරන චලන වෙනවා. ඒ වගේම කුළු නැටුම කියලා ගමුක අපි බලන්න. එතකොට කුළු නැටුමේ වී පෙළීම, ඒ වගේම මේට අදාළ බැත මළු වලට පිරවීම වගේ චලන ක්‍රියාකාරකම් මේ නැටුමටම ආවේනික වෙනවා, ඊටම අදාළ වෙනවා. දැන් අපි හිතමුකෝ සවරන් නැටුමක් කියලා. සවරන් නැටුමේදී කරන්නේ සවරම කරකන එක. සවරම කරකමින් තමයි නර්තනය දෙන්නේ. මෙහිදී එතකොට අපි කලගෙඩිය යොදාගෙන ඒ විදිහට සවරම කරකනවා වගේ කැරකීමක් සිද්ධ කරන්නේ නැහැ. දැන් චාමර නැටුම යොදාගද්දී චාමර නැටුමේදී සිදු කරන්නේ පවන් සැලීමක් සිදු කරමින් නර්තනය ඉදිරිපත් කරනවා. හැබැයි චාමර දෙක එකිනෙකට ලීකෙලි නැටුමේදී වගේ එකට එක ඝට්ටණය කරමින් ශබ්ද නගමින් නටන්නේ නැහැ. ඉතින් ඒ චාමර නැටුමට ආවේනික ලක්ෂණය තමයි ඒ. ලීකෙලි නැටුමට ආවේනික ලක්ෂණය තමයි ලීකෙලි එකට එක ඝර්ෂණය කරමින් ඝට්ටණය කරමින් ශබ්ද නගා නර්තනය කරන එක. කුළු නැටුමට ආවේනික ලක්ෂණ කුල්ලෙන් පොළන එක, ඒ වගේම බැත මළු වලට පුරවන අවස්ථා පෙන්වීම, කුල්ලෙන් විවිධ රටා මැවීම, ක්‍රියාකාරකම් කරන පෙන්වීම වගේ අවස්ථා දැක්වීම. ඉතින් මේවා එකින් එකට ගැමි නැටුමින් ගැමි නැටුමට ආවේනික ලක්ෂණ දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි ඊටම ආවේනික බව එමකම කියලා ගැමි නැටුම් වල හඳුන්වන්නේ. අපි ඊළඟට බලමු උපකරණ භාවිතය පිළිබඳ. උපකරණ භාවිතය ගැමි නැටුමේ සිංහල ගැමි නැටුම් වල හැම ගැමි නැටුමකම උපකරණ භාවිතය සිද්ධ කරනවා. රංග උපකරණයක් හැම නැටුමෙම දකින්න ලැබෙනවා. දැන් අපි හිතමුකෝ ගොයම් නැටුම කියලා. ගොයම් නැටුමේදී රංග උපකරණයක් විදියට දෑකැත්ත භාවිතා කරනවා. චාමර නැටුමේදී රංග උපකරණයක් විදියට චාමර දෙක භාවිතා කරනවා. එතකොට ලීකෙලි නැටුමේදී රංග උපකරණයක් විදියට ලී දෙකක් භාවිතා කරනවා. ඒ වගේ තමයි කලගෙඩි නැටුමේදී කලය රංග උපකරණයක් විදියට භාවිතා කරනවා. රබන් නැටුමේදී රංග උපකරණයක් විදියට රබාන භාවිතා කරනවා. දැන් අපි මීළඟට මේ රංග උපකරණ භාවිතා කරනවා කියන එකට සාධකයක් විදිහට ගැමි නැටුම්හි අන්තර්ගත ගායනා මගින් උදාහරණයක් පෙන්වලා දෙමු. උදාහරණ කීපයක් වුණත් කමක් නැහැ ඉමල්ස. මේ රංග උපකරණ භාවිතා කරන ආකාරය කියවෙන ගායනා වර්ග දෙකක් විතර කියලා පෙන්වලා දෙන්න කියලා යෝජනා කරනවා. අපි පළවෙනියෙන්ම බලමු ගොයම් නැටුමට අදාළ ගායනය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැදරට ගුරු ගෙදර පන්ති කාමරේ ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසොරු තුනේ සිට කඳුරට සේවයෙන් FM 98.1 107.3 107.5 ඔස්සේ මැදරට ගුරු ගෙදර මෙම වැඩසටහන් මාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කතා කරන්න ප්‍රියන්ති කොඩිතුවක්කු 0.71.959.669 රංගන ගුණරත්න 0.71.439.58 මැදරට ගුරු ගෙදර
මැදරට ගුරු ගෙදරින් අපි පස්වර පහේ ඉඳලා හය දක්වා කතා කරන්නේ නර්තන විෂයට අදාළ පාඩම් මාලාව. ඒ සඳහා සහභාගී වන්නේ මහනුවරගින් සුටු විද්‍යාලයේ නර්තන ආචාර්ය ශාමල විජේරත්න සමග මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නර්තන ආචාර්ය ඉමල් වාසගරත්න මහතා අපි නැවත වතාවක් පාඩමට යොමු වෙමු.
රන්ගිරි මුදුනේ හිරු බබ
දුවේ පුතේ අපි කතා කරමින් හිටියේ සිංහල ගැමි නැටුම්හි සංස්කෘතික පසුබිම පිළිබඳව. ඒකේට අදාළව එම මාතෘකාවට අදාළව ගැමි නැටුම් වල තියෙන සුවිශේෂ ලක්ෂණ තමයි අපි කතා කරේ. මෙහිදී උපකරණ භාවිතය පිළිබඳ තමයි මේ අපි දැන් කතා කරමින් හිටියේ. උපකරණ භාවිතයේදී දුවේ පුතේ අපි දැන් උදාහරණ විදිහට පෙන්නුවා ගොයම් කවියක් රන් දෑක ඇතිගෙන නිති සැරසෙනවා කියලා. එම කවියේ මුලදීදිම අපට දැක ගන්න පුළුවන් කොටසක් තියෙනවා රන් දෑක ඇතිගෙන නිති සැරසෙනවා. දෑක ඇති රැගෙන තම මේ නැටුමට සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අපි ගොයම් නැටුමේදී දකිනවා දෑක ඇත්තක් අතැතිව තමයි නර්තනයේ දෙන්නේ. රංග උපකරණයේ විදියට දෑක ඇත්තක් යොදා ගන්නවා. ඒ වගේම අපි ඊට පස්සේ ගායනා කරා රන්ගිරි මුදුනේ හිරු බබලන්නේ කියන කුළු නැටුමට අදාළ ගායනාව. එහිදී අපි කුල්ල අරන් අපි නැටුමට එන්නේ කියන කොටස මතක ඇති ගායනා කරා. මේකේදී කුළු නැටුම සඳහා රංග උපකරණයක් වශයෙන් කුල්ල භාවිතා කරනවා ඔබ දැකලා ඇති. මේ යොදා ගන්න රංග උපකරණ අපි එදිනදා භාවිතා කරන රංග එදිනදා භාවිතා කරන ගෘහස්ත උපකරණ ආකාරයෙන්ම නෙවෙයි යොදාගන්නේ. දැන් අපි කුල්ල භාවිතා කරනවා නම් ඒ විචිත්‍ර ආකාරයෙන් එක්ක වර්ණ ගන්වලා විවිධ විසිතුරු රටා චිත්‍ර ඇඳලා වගේ විචිත්‍රවත් කරලා තම ප්‍රාසංගික ගුණේ වැඩි වෙන ආකාරයට විචිත්‍රවත් කරලා තම මේ රංග උපකරණ යොදාගන්නේ. අපි කලයක් භාවිතා කරත් ඇතැම් අවස්ථාවලදී එදිනෙදා පාවිච්චි කරන මැටි කලයක් තම වැඩි වශයෙන් අපි මේ සිංහල ගැමි නැටුම් වල දකින්න තිබෙන්නේ. ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන පුද්ගලයා අනුව ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේවා වර්ණ ගන්වනවා, ඇතැම් වෙලාවට විවිධ විසිතුරු රටා අඳිනවා මේ කලගෙඩිවල. ඒ වගේම ලී කෙලි නර්තනයට යොදා ගන්නා ලී කෙලිවල අගින් ලේන්සුවක් වැනි විචිත්‍රවත් කරන තවත් අතුරු උපකරණ එකතු කරනවා. සමහර වෙලාවට අපි පතුරු නැටුමදී වගේ ගෙජ්ජියක් වගේ උපකරණ එකතු කරනවා රංග උපකරණයට. ඒ වගේම තමා අපි බහුලව දැක ගන්න පුළුවන් වෙනවා අපිට දළදා පෙරහැරේදී උනත් රබන් නැටුම වගේ නර්තන, මේ ගැමි නැටුම්. මේ ගැමි නැටුම්හි භාවිතා කරන රබන් සමහර අවස්ථාවලදී අපි දකිනවා කරකවනවා, සමහර අවස්ථාවලදී අත්‍රබන් අතේ තියාගෙන නර්තනය කරනවා දකිනවා. ඉතින් මේ රබන් නර්තනයේදීත් භාවිතා කරන රංග උපකරණයේ වෙන්නේ අත්‍රබාන කියන එක. මේ අත්‍රබානුන් විචිත්‍රවත් ආකාරයෙන් විවිධ සැරසිලි කරලා ප්‍රාසංගික ගුණේ වැඩි කරන ආකාරයෙන් නිර්මාණය කරලා තමයි මේ ගැමි නැටුම් වලදී භාවිතා කරන්නේ. අපි දැන් ඊළඟට මේ අත්‍රබන් කවියක් අහලා බලමු. හිමල් සර්ට ගායනා කරන්න කියමු. මේ රංග උපකරණ හා සම්බන්ධ තොරතුරේදී අපිට විභාගයකදී අපිට මේ රංග උපකරණ ගැමි නැටුම්හි භාවිතා කරන බවට සාධකයක් විදියට පිළිතුරු ලිවීමේදී මෙම කවි භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒවා උදාහරණ විදිහට ලියන්න පුළුවන් වෙනවා. අපි දැන් අහලා බලමු රබන් නැටුමට අදාළ ගායනය. රබන් නැටුමේදී රබාන රංග උපකරණයක් විදිහට භාවිතා කරන බව කියවෙන.
අතකටගෙන රබාන් පොඩිය ගසති දිසිරුවින් ගත සිත බඳ සොලවා සිලි සිලිනාද කරමින් සිතකට වත් නොකෙන රංගති විදුලිය විලසින් අහසට දමමින්
පුතේ. මේ කවි ආරම්භයේදීම කියවෙනවා අතකටගෙන රබන් පොඩිය කියලා. එතනින්ම සංකේතවත් වෙනවා රබාන අතකට අරගෙන තමයි නර්තනයේ යෙදෙන්නේ කියලා. ඉතින් මේ රබන් නැටුමේදීත් අපි රංග උපකරණයේ විදිහට රබාන භාවිතා කරනවා කියලා තමයි මේ නර්තන මේ කවි නර්තනය හා සම්බන්ධ රබන් නැටුම හා සම්බන්ධ ගායනාවකින් තහවුරු වෙන්නේ. අපි දැන් බලමු ඊළඟ සුවිශේෂ ලක්ෂණය වෙත යමු. අපි ගැමි නැටුම්හි දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් විදියට විනෝදාස්වාදය ලැබීම සඳහා ගැමි නැටුම් ඉදිරිපත් කිරීම දක්වන්න පුළුවන්. මේ සිංහල ගැමි නැටුම් වල ප්‍රධාන අරමුණ වෙලා තියෙන විනෝදාස්වාදය ලබා ගැනීම. සමහර අවස්ථාවලදී වැඩි වශයෙන් අපි ගැමි නැටුම් ආරම්භ කිරීමේදී බුදුන් දහම් සංගුණ යන ත්‍රිවිධ රත්නයෙන්, ඒ වගේම ඔවුන් විශ්වාස කරන විවිධ ඇදහිලි දේව ඇදහිලි වෙන්න පුළුවන්, නැත්නම් ස්වභාවික වස්තුන් වෙන්න පුළුවන්, වෘක්ෂ වන්දනා නැත්නම් පර්වත වන්දනා වගේ දේවල් වෙන්න පුළුවන්, ඉරසඳ දෙවියන් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථා ගැන විශේෂයෙන් අවසර ගැනීමේ කවි විදිහට භාවිතා කරාට බහු මේ ගැමි නැටුම් ආරම්භයේදී මෙම අවසර ගැනීම කවි භාවිතා කරාට මුඛ්‍ය අරමුණ වෙන්නේ විනෝදාස්වාදය කියන එක. එතකොට මේ ගැමි නැටුම්හි ප්‍රධාන අරමුණ සමූහයක් විදිහට එකතු වෙලා සතුටු වීමට තමන්ගේ විවේක කාලයේ සතුටින් ගත කරන්න, ඒ වගේම තවත් විවේකීව ඉන්න පුද්ගලයන් සතුටට පත් කරන්න මේ ගැමියෝ එකතු වෙලා ඉදිරිපත් කරපු නැටුම් විදිහට තමයි මේක පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඔගොල්ලන්ට මතක ඇති 6 වසරේදී ඔගොල්ලෝ ඉගෙන ගත්ත ලීකෙලි නැටුම් සම්බන්ධයෙන් පාඩම, ඒකෙදිත් ඔගොල්ලන්ට ඔබලාගේ ගුරුවරු මතක් කරලා දෙන්න ඇති. ලීකෙලි නැටුම විනෝද නැටුමක් විදිහට ජේ.ඊ. සේදරමන් මහතාගේ උඩරට නැටුම් කලාකෘතියේ සඳහන් වෙනවා කියන තොරතුරු. ඉතින් මේවැනි තොරතුරුත් ඔබ මේ ගැමි නැටුම් හා සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර ලිවීමේදී මතක ඇතුව අන්තර්ගත කරන්න, ඒ තොරතුරු සටහන් කරගන්න අමතක නම් ලීකෙලි නැටුම විනෝද නැටුමක් ලෙස ජේ.ඊ. සේදරමන් මහතාගේ උඩරට නැටුම් කලාව කෘතියේ සඳහන් වෙනවා, දක්වලා තියෙනවා. ඉතින් මේ ගැමි නැටුම් විනෝදය සඳහා ඉදිරිපත් කරපු නැටුම් විශේෂයක් කියන එක හැම ගැමි නැටුමකම අන්තර්ගතයේ පරීක්ෂා කිරීමේදී අපිට පෙනී යනවා. හොඳයි, අපි ඊළඟට බලමු තවත් සුවිශේෂ ලක්ෂණයක් වන ගැමි නැටුම් වල අන්තර්ගත සුවිශේෂ ලක්ෂණයක් විදිහට පෙන්වන්න පුළුවන් අපිට මෙහි ගායනා සහිත බව. හැම ගැමි නැටුමකම ගායනා අන්තර්ගත වෙනවා. ගායනා රහිත ගැමි නැටුම් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ ඒ වගේම හැම ගැමි නැටුමකම සරල චලන භාවිතය කරා කියන එක අපි කලින් කතා කරා. මං කිව්වා හැමෝටම එකතු වෙලා ඉදිරිපත් කරන්න පුළුවන් චලන තමයි මේකේ භාවිතා කරේ කියලා. අපි ඊළඟට කතා කරමු මේකේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි නිශ්චිත නිර්මාතෘවරයෙකු නොමැති වීම. අතීතයේ දැක ගන්න හැකි වෙන ගැමි නැටුම්, විශේෂයෙන්ම ලීකෙලි නැටුම, කලගිරි නැටුම වගේ අතීතයේ සිටන්ම අපිට දැක ගන්න පුළුවන් වෙච්ච ගැමි නැටුම් වල විශේෂ නිර්මාතෘවරයෙකු අපිට හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ වර්තමානයේ විද්දිත් ගැමි නැටුම් නිර්මාණය වෙමින් පවතිනවා. සහ අපිට සාධක පෙන්විය හැකි සමහර ගැමි නැටුම් තියෙනවා මෙහි නිර්මාතෘවරයුන් අපි දන්නවා කවුද මේක නිර්මාණය කරේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. සමහර ගැමි නැටුම් තියෙනවා, බහුතරයක් ගැමි නැටුම් තියෙනවා අපිට නිර්මාපකෙක් මේ ගැමි නැටුම් වල නිර්මාතෘවරයෙකු හොයාගන්න නැහැ. ඉතින් අපිට මේ වගේ නිර්මාතෘවරයෙකු හොයාගන්න පුළුවන් ගැමි නැටුම් තුනක් මට දක්වන්න පුළුවන්. එකක් තමයි ගොයම් නැටුම. ගොයම් නැටුම ආචාර්ය පණී භාරත මහතා විසින් තමයි නිර්මාණය කරන ලද්දේ. ඒ වගේම පතුරු නැටුම. පතුරු නැටුම ආචාර්ය පියසාර ශිල්පාධිපති ශූරින් විසින් තමයි නිර්මාණය කරාය කියලා පිළිගන්නේ. ඒ වගේම මෝල් ගස් නැටුම. මෝල් ගස් නැටුම ආචාර්ය මිරණ්ඩා හේමලතා මහත්මිය විසින් නිර්මාණය කරා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. නේද? ඔබට මතක ඇති මේ සම්බන්ධයෙන් තොරතුරු පාසලේදී ලැබෙන්නේ නැති, තවදුරටත් මේවා තොරතුරු ලැබුණ නැත්නම් සටහන් කරගන්න අවශ්‍ය දුවල පුතාලා මේ සම්බන්ධයෙන් සටහන එකතු කරගන්න. ගැමි නැටුම් වල තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි මේ නම්‍යශීලී බවක් තියෙන නර්තන විශේෂයක්. නම්‍යශීලී බවක් කියන්නේ දුවේ පුතේ හැම ගැමි නැටුමක්ම වෙනස් වීමේ හැකියාවෙන් යුක්තයි. මම අද ඉදිරිපත් කරන ගැමි නැටුම එම විදිහටම නර්තනය කරන්න ඕනේ කියලා විශේෂ නීතියක් නැහැ. අපිට අවශ්‍ය නම් වෙන කෙනෙක් ඉදිරිපත් කරද්දී ඒක ඔහුට සාපේක්ෂව වෙනස් කරලා නිර්මාණශීලීව හෝ ඔහුට ගැළපෙන විදිහට පද යොදාගෙන නර්තනය කරමින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ ගැමි නැටුම් වල තියෙන තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි මේක. නම්‍යශීලී බව නැතහොත් වෙනස් වීමට ඇති හැකියාව මේ ගැමි නැටුම් වල අන්තර්ගත සුවිශේෂම ලක්ෂණයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අද මහනුවර ඉදිරිපත් කරන කලගිරි නැටුම හෝ ලීකෙලි නැටුම එම විදිහම කොළඹ ප්‍රදේශයේ කෙනෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය නම් ඔහුගේ දක්ෂතාවය හා ශක්තිතාවය අනුව තමන්ගේ නර්තනය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කුඩා ළමෙක් ඒක ඉදිරිපත් කරද්දී ඔහුට අනුව වෙනස් කරන්න පුළුවන්. වැඩිහිටියෙක් ඉදිරිපත් කරද්දී ඔහුට අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් ශාස්ත්‍රීය නැටුම් ඉගෙන ගද්දී එහෙම වෙනස් කිරීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. බොහෝ දුරට ඒකේ සාම්ප්‍රදායික ගති ලක්ෂණ ආරක්ෂා කරමින් එම විදිහටම ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මේ ගැමි නැටුම් ඉදිරිපත් කරද්දී ඒ නීතිය අපිට වළංගු වෙන්නේ නැහැ. මෙය නම්‍යශීලී නැත්නම් වෙනස් කිරීමේ හැකියාවෙන් යුක්ත නැටුම් විශේෂයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේමයි සංස්කෘතික අනන්‍යතාවය නියෝජනය වන බව මේ ගැමි නැටුම් තුලින් ප්‍රදර්ශනය වෙනවා. මොකද්ද මේ සංස්කෘතික අනන්‍යතාවය කියලා කියන්නේ? සංස්කෘතික අනන්‍යතාවය කියන්නේ සිංහල ගැමි නැටුම් වල සිංහල සංස්කෘතික ලක්ෂණ විද්‍යාමාන වෙනවා. ඒ වගේම ද්‍රවිඩ ගැමි නැටුම් වල ද්‍රවිඩ සංස්කෘතිකමය ලක්ෂණ විද්‍යාමාන වෙනවා. ඒ කොහොමද? අපි හිතමු කලගෙඩි නැටුම කියලා. සිංහල කලගෙඩි නැටුම යොදාගද්දී අපි එකට යොදාගන්නේ මැටි කලයක්. හැබැයි ද්‍රවිඩ චෙම්බුන අර්ථනේ කලගෙඩි නැටුමට බොහොම සම්බන්ධයි, ළඟයි. ඒ කියන්නේ මේ සමාන ලක්ෂණ අපිට ප්‍රදර්ශනය වෙනවා. ඒකෙදී වුන් යොදාගන්නේ ලෝහමය කලයක්. මේ සිංහල කලගෙඩි නැටුමේදී කාන්තාවන් උකුලේ කලය තබාගෙන තමයි නර්තනය ඉදිරිපත් කරන්නේ, දියනානවා වගේ චලන ඉදිරිපත් කරන්නේ. හැබැයි ද්‍රවිඩ චෙම්බු නර්තනයේදී අපිට කලයේ හිස මත තබාගෙන දියගෙන යන ආකාරය, ඒ වගේ චලන තමයි දැක ගන්න හම්බෙන්නේ. ඒකේම අපි මේ නැටුම් දෙකම උදාහරණයට ගත්තොත් සිංහල කලගෙඩි නැටුමේදී රෙද්ද හැට්ටය නැත්තම් කරට ඇටමාලයක් වගේ වැනි සරල එදිනදා පාවිච්චි කරන අද රංග වස්ත්‍රාභරණ තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේමයි ද්‍රවිඩ චෙම්බු නර්තනයේ පිළිබඳ සලකා බලද්දී ඔවුන් සාරිය නැත්තම් දිග සායක් හැට්ටේ වැනි රංග වස්ත්‍රාභරණ පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පාවිතා කරනවා මාල, වලලු, තැලි, කරාඹු වැනි හිසට මල්වැල්, ඒ වගේම නළලට පොට්ටු වගේ වේශ නිරූපණ ක්‍රම භාවිතා කරනවා. මේ තුලින් විද්‍යාමාන වෙන්නේ සිංහල ජනතාව, සිංහල ජන නැටුම් වලින් සිංහල ජනතාවගේ සංස්කෘතික ලක්ෂණත් ද්‍රවිඩ ජනතාවගේ ද්‍රවිඩ සංස්කෘතික ලක්ෂණත්. ඉතින් මේ ජන නැටුම් මගින් සංස්කෘතික අනන්‍යතාවේ නියෝජනය වන බවට මේක කදිම උදාහරණයක්. ඒ වගේමයි සරල අංග රචනයන් හා වෙස් ගැන්වීම් මෙහි අන්තර්ගත වෙනවා. සරල වෙස් ගැන්වීම් බුලත් විටක් කාලා තොල් රතු කරලා හොඳට පොල් තෙල් දාලා කොණ්ඩේ පීරලා වගේ සරල වෙස් ගැන්වීම් තමයි තිබෙන්නේ. ඒ වගේමයි ගැමි නැටුමේ නිශ්චිත රංග භූමියක් නැහැ. නිශ්චිත රංග භූමියක් නැහැ. මේම ස්ථානෙමයි රංගනය ඉදිරිපත් කරන්න ඕනේ, මේ කමතේ විතරයි කරන්න පුළුවන්, නැත්නම් වේදිකාවක විතරයි කරන්න පුළුවන් කියලා නීතියක් නැහැ. තමන්ට උචිත රංග භූමියක් යොදාගත හැකි වෙනවා. ඒ වගේම අවනද්ද වාද්‍ය භාණ්ඩ පසුබිම් වාදනයේ ප්‍රමුඛ වෙනවා. හැම ගැමි නැටුමටම පසුබිම් වාදනයක් විදිහට අවනද්ද වාද්‍ය භාණ්ඩ පසුබිම් වාදනයෙන් සහාය වෙනවා. උත්තේජනයක් ලබා දෙනවා මේ ගැමි නැටුම ඉදිරිපත් කරන්න. ඒ වගේම හැම ගැමි නැටුමක්ම සිංහල ගැමි නැටුමක්ම හැම සිංහල ගැමි නැටුමක්ම අව්‍යාජව ඉදිරිපත් කරනවා. මේ ගැමියාගේ සැබෑ ස්වરૂපය තමයි ඉදිරිපත් කරන්නේ, නැත්නම් මවාගත් ස්වરૂපයක් නෙවෙයි ගැමි නැටුම් තුලින් ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙවැනි සුවිශේෂ ලක්ෂණ තමයි ගැමි නැටුම් වල අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අද පාඩම ඇසුරින් ඔබ ගැමි නැටුම් යනු කුමක්ද කියලා හඳුනා ගන්න ඇති. ඒ වගේම මේ ගැමි නැටුම් වල තියෙන සුවිශේෂ ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න ඇති. අපි බලමු ගැමි නැටුම් වල අපි සුවිශේ෷ ලක්ෂණ විදිහට කතා කරා ලක්ෂණ කිහිපයක්. ඒකෙදී අපි ප්‍රධාන වශයෙන් කතා කරා අපහසු වුණා නම් කාට හරි ලියා ගන්න, අවශ්‍ය නම් නැවතත් මම කියන්නම්. සුවිශේෂ ලක්ෂණ විදිහට මම කතා කරලා පෙන්නුවා සරල බව කියන එක. එතෙන්දී අපි චලන සරල බව, සරල රංග වස්ත්‍රාභරණ, සරල නාදමාලා, සරල භාෂාව වගේ කොටස් පෙන්වලා දුන්නා. ඒ වගේම සාමූහික බව, සාමූහික බව පිළිබඳත් අපි උදාහරණ මගින් පෙන්වලා දුන්නා. ඒ වගේම එමකම උපකරණ භාවිතය විනෝදාශ්වාදයේ ලැබීම සඳහා ප්‍රධාන අරමුණ කරගනිමින් ඉදිරිපත් කිරීම. ඒ වගේම ජීවන වෘත්තීන්, සමාජ අවශ්‍යතා, ගෘහස්ත ක්‍රියාකාරකම්, කෙලිසෙල්ලම් තේමා කොටගෙන නිර්මාණය වී ඇති බව කතා කරා. ඒ වගේමයි ගායනා සහිත බව කතා කරා. ගායනා සහිත බව කියද්දි මට හිතෙනවා ඉමාල් සර්ට තවත් ගායනයක් කරන්න අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි කියන. ඉමාල් සර් අපිට ගැමි ගායනයක්, ගැමි නැටුමට අදාළ ගායනයක් ඉදිරිපත් කරන්න.
සඳවාට තරුවැල් ලැබිදින් කලේලිසාදේ නදකොට පවසමි ඇවිදින් මේ සබ මැදේ යුදයට වසවතු ඇවිදින් පෙරදුන යුදේ බඳවාට කැරකෙන මගෙතා ලම්පට සාදේ.
හොඳයි, අපි දැන් මේ වැනි සුවිශේෂ ලක්ෂණ කිහිපයක් ගැන කතා කරා. අපි ඊළඟට බලමු මේ පාඩම ඇසුරෙන් ඔබට ලැබෙන ඇගයීම කුමක්ද කියලා. ඔබට නිවසේ සිට මේ ඇගයීම මේ පාඩමට සවන් දීමෙන් පසුව කරන්න පුළුවන් කියලා උත්සාහ කරන්න. අපි ඊළඟ දවසේ පාඩමේදී මේ සම්බන්ධයෙන් අපි නැවතත් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒකෙදී ඇගයීම වශයෙන් ඔබට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි අහන පළවෙනි ප්‍රශ්නේ තමා ගැමි නැටුම් යනු කුමක්ද කියන ප්‍රශ්නේ. ගැමි නැටුම් යනු කුමක්ද? මෙහිදී ගැමි නැටුම් යනු කුමක්ද යන්න ඔබට මේ පාඩමට ශ්‍රවණය කිරීමෙන් පස්සේ ලියන්න පුළුවන්, පිළිතුර ලියන්න පුළුවන්. ඒ වගේම සිංහල ගැමි නැටුම් වර්ග කර දක්වන්න. දෙවෙනි ප්‍රශ්නේ තමා සිංහල ගැමි නැටුම් වර්ග කර දක්වන්න. සිංහල ගැමි නැටුම් වර්ග කර දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මම ඔබට ඉදිරිපත් කරනවා සිංහල ගැමි නැටුම්හි සුවිශේෂ ලක්ෂණ පහක්. සිංහල ගැමි නැටුම්හි සුවිශේෂ ලක්ෂණ පහක් ලියන්න. සිංහල ගැමි නැටුම්හි සුවිශේෂ ලක්ෂණ පහක් ලියන්න. හතරවෙනි ප්‍රශ්නේ විදිහට මම ඉදිරිපත් කරනවා ගැමියාගේ සිතුම් පැතුම් ඇදහිලි හා විශ්වාස, විනෝදාශ්වාදය හා ජීවන රටාවන්. ගැමියාගේ සිතුම් පැතුම් ඇදහිලි හා විශ්වාස, විනෝදාශ්වාදය හා ජීවන රටාවන් පිළිබඳ තොරතුරු ගැමි නැටුම්හි අන්තර්ගත ගායනාමගින් හෙළිදරව් වේ. ගැමි නැටුම්හි අන්තර්ගත ගායනාමගින් හෙළිදරව් වේ. මෙය විමසන්න. මේ ආකාරයෙන් ඔබට මේ ඇගීම සඳහා මේ පාඩම් මාලාව උපයෝගී කරගනිමින් පිළිතුරු ලියන්න හැකි කියලා මම හිතනවා. උත්සාහ කරන්න. අපි මේ ඉතුරු කොටස සම්බන්ධයෙන් ඉදිරි පාඩම් වලදී ඔබ සමග සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දින මෙම වැඩසටහන සඳහා සහභාගී වුණු සවන් දුන්න සියලු දුවල පුතාලට බොහොමත් ස්තුතිය ප්‍රකාශ කරමින් අපි මෙතනින් පාඩම අවසන් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. ආයිබෝවන්.
මදරට ගුරු ගෙතරින් අපි මේ පැය කතා කළේ නර්තන විෂයට අදාළව ගැමි නැටුම් සම්ප්‍රදාය පිළිබඳව. ඒ සඳහා සහභාගී වුණේ කින්සුට් විද්‍යාලයේ නර්තනාචාර්ය ශාමල විජේරත්න මහතා සමඟ, බහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නර්තනාචාර්ය මල්ග වාසගරත්න මහතා. නෞදර්ණලාට බේවින් මෙස්තුතිවන්ත වෙනවා. කඳුරට ගුණේ අපි නර්තන විෂය සම්බන්ධයෙන් වන ගැමි නැටුම් පිළිබඳව කතා බහට එක්වීම පිළිබඳව